කරු වරුණ ලියන ගේමත් තමයි ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
විනාඩි 5ක්. කමන්නේ. ස්තුතියි සභාපතිතුමනි. එහෙතරම පරිසර අමාත්‍යාංශයේ සංචාරක අමාත්‍යාංශයේ වනජීවි අමාත්‍යාංශය යටතේ කතා කරනකොට වචන සල්ප කතා කරන ලැබීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මම ඇත්තරම මතක් කරලා දෙන්න ඕනි අපේ සංචාරක ඇමතුමා ආරෙන් මැතුමා ඉතාම මහන්සියක් දරනවා මේ කෙටි කාලයකින් පත්විච්ච අමාත්‍යවරයෙක්. මම දැක පහුගිය කාලේ ඉන්දියාවේ අපේ ටුවරිසම් සම්බන්ධයෙන් ඩිවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරන රට වෙනුවෙන් විසිට ශ්‍රී ලංකා කියලා. ඒ වගේම BBC එකේ channel එකේ ගිහිල්ලා අපේ රටට සංචාරකයන්ට එන්න ආරාධනා කරනවා. ඒ නිසා මේ කෙටි කාලයක් තුළ එතුමා ගන්න උත්සාහයට මගේ ස්තුතිය මෙලාවදී පුද කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි වනජීවි අමාත්‍යාංශය ගත්තාම පස්සේ අද වෙනකොට විශාල වැඩ කොටස් රාශියක් කරලා තියෙනවා. නමුත් තව ඉතුරු වෙලා තියෙන ටිකත් අපි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි දකිනවා සංචාර කර්මාන්තයයි වනජීවි එකයි දෙකම සාකච්ඡා කරලා ඒවා දියුණු කරගන්න ඕනේ තත්ත්වෙනුත් තියෙනවා. ඇත්තටම අපි පහුගිය කාර්ක සභාවකදී මම කතා කරලා අපි බොහොම අමාරුවෙන් කරගත්ත දෙයක් තමයි අපේ CBM තුමා ඉන්න කාලේ මට මතකයි අර නුවරඑළියේ ගමන් කරනකොට බෝගහ කුඹුර හන්දියේ ඉඳලා නුවරඑළියට යනකොට අතරමැද තමයි හෝටන් තැන්න තියෙන්නේ. එතකොට ඒ පාරේදී මුදල් අය කිරීමක් කරා. එතකොට මේ මුදල් අය කිරීම එක බොහොම අමාරුවෙන් නවත්තගත්තා CBM තුමා ඉන්න කාලේ. හැබැයි දැන් අද වෙනකොට ආපහු මේ බෝගහ කුඹුරේ ඉඳලා නුවරඑළිය යනකොට හෝටන් තැන්නෙන් මුදල් ගන්නවා. ඒ නිසා මම හිතන්නේ ඉස්කෝලේ ළමෙක්ටත් ඒ පාරේ යන්න විදිහක් නැහැ. පාර නඩත්තු කරන්නේ ඌව පළාත් සභාව, ඒ වගේම මධ්‍යම පළාත් සභාව. නමුත් අතරමැදදී සංචාරකීන්ට යන්න විදිහක් නැහැ. බලපත්‍රයක් ගන්නවා අර මේ පාක් එකට ඇතුළු වුණා කියලා. හා සමානව. සා අපි දන්නවා අද පාක් එකට ඇතුළු වෙනකොට විදේශිකයෙක්ගෙන් 15600ක් ගන්නවා. ඒතර මේ පාර යන්නත් 15600ක් ගන්නවා. මේක විශාල අසාධාරණයක් කරුවා අමාත්‍යතුමා. ඔබතුමා මම කාර්ක සභාවේදීත් මතක් කරා මේ බෝගහපට්ටි බෝගහ කුඹුරේ ඉඳලා නුවරඑළියට යනකොට හෝටන් දැන්න මාර්ගයේ. මාර්ගයේදී චෙක් පොයින්ට් දෙකෙන් 15600ක් ටුවරිස්ට් ගෙනගෙන අය කරනවා. මේක විශාල අසාධාරණයක්. මොකද හෝටන් දැන්න බලන්න යන වෙනම ටිකට් එකක් ගන්නවා. පාර යන වෙනම ටිකට් එකක් ගන්නවා. ඒ නිසා අපි මම ගිය සතියේදී ආරාධනා කරා නුවරඑළියේ ඉන්න සංචාරකෙක්ට රත්නපුරට ඇවිල්ලා මේ මැණික්ගල් බලන්න කියලා. හැබැයි එතුමාලන්ට සිද්ධ වුණේ කරු අමාත්‍යතුමනි හෝටන් දැන්නට එනකන් එන්න පුළුවන් ආපහු හැරලා නුවරඑළියට ගිහලා ආපහු රත්නපුරට එන්න. මේක විශාල ගැටලුවක් විදිහට දකින්න අපි සංචාරක කර්මාන්තය. ඒ වගේම අපේ ඇමතුමත් ඉන්නවා අපේ හිටපු වාරිගාර මාර්ග ඇමතුමා. එතුමාගේ ආසනේ තමයි තිස්සමහරම ආසනේ. මේ සංචාරක කර්මාන්තයත් එක්ක තමයි තිස්සමහරම ආසනේ ජනතාවගේ ව්‍යාපාරය දෙන්නේ. එතකොට හෝටලේට විශාල මුදලක් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජිප් රථයකට විශාල මුදලක් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම රුපියල් 15600ක් ගන්නවා නම් එක සංචාරකයෙක්ගෙන් ටිකට් එකකට අනාගතයේදී මේ තිසමාර ආසනේ හදලා තියෙන සංචාරක ව්‍යාපාර සඳහා විශාල ගැටලුවක් ඒ කියලා මගේ හිතේ තියෙනවා. ඒ නිසා අපිට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණේ තමුන්නාසර මතක් කරලා දෙන්න. මොකද 15600ක් ගත්තාම පස්සේ දෙන්නේ
තව විනාඩියක් පමණයි කාලය.
දෙන්නේ 3 දෙනෙක් එනවා. එතකොට මේකේ යනකොට හෝටල් ගාස්තු නේද ජිප් එකකට දෙන්න සල්ලි යනකොට ආපහු හැරලා ගියොත් එහෙම ඒ කර්මාන්තේ කඩා වැටෙනවා. ඒකම තමයි තිස්සමාරාමේ තියෙන ගැටලුවම තමයි අපිට තියෙන්නේ උඩවලේ කරු අමාත්‍යතුමා. ඒ නිසා ඒ ගැටලුවට ඔබතුමා කඩිනමින් මැදිහත් වෙලා විසඳුමක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි මේ ඉඩම් අමාත්‍යංශය ගැනත් කතා කරන්න ඕනේ. ඒත්තරම ජනාධිපතිතුමා ඉඩම් අමාත්‍යංශය විමධ්‍යගත කළ මම දන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒක බලතල දෙන්න යනවා කියලා LRC එක ඊට පස්සේ මහවැලිය එකේ තියෙන ඉඩම් මේවා දෙන්න ගියොත් එහෙනම් මොකද්ද වෙන්නේ ගරු අමාත්‍යතුමනි පහුගිය කාලේ මම දැක්කා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තාන් පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි අල්ලස්සා දූෂණයකින් මේ වර්ෂයේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා වැඩිම දූෂිත තියෙන ආයතන කියලා තියෙන්නේ ප්‍රාදේශීයම් කාර්යාල. එතකොට මේකට අපේ රටේ තියෙන ඉඩම් ටිකේ වගකීම දුන්නොත් එහෙම මොන තත්ත්වයක් උදා වේවිද කියන එක අපි බලා ගන්න ඕනේ. ඒ නිසා මම ජනාධිපතිතුමාගේ ගෙනාව යෝජනාව අපි දන්නවා අර වක්කඩේ හකුරු හැංගුවම මොකද වෙන්නේ ගරු අමාත්‍යතුමා ඕක තමයි වෙන්නේ ඒ නිසා ආපහු එහෙම නොවෙන්න අපි සියලු දෙනාගේ වගකීම මේ පාර්ලිමේන්තුව අපිට මතකයි අපි 17 සම්මත කරනවා 18 සම්මත කරනවා 19 සම්මත කරනවා 20 සම්මත කරනවා ආයි 22 සම්මත කරනවා ඒ නිසා මේ වගේ නොවෙන්න ඕනි යෝජනාවක් ගෙනාවා ඒ නිසා ඒක නොවෙන්න අපි සියලු දෙනාගේම වගකීමක් විදිහට මම දකිනවා ඒක මතක් කරලා දෙනවා ඒ නිසා කත් කාලය හරස් වීමත් එක්ක අවස්ථාවක් නැහැ ඉදිරි ටික කතා කරන්න සා අවස්ථාව ලබා දී මේක
ස්තුතියි ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා
මූලාසන රුඩ ගරු සභාපතිතුමනි මට ලැබී තිබෙන ඉතාමත්ම සීමා සහිත කාලය තුල මම කල්පනා කරනවා ඉදන් අමාත්‍යංශයෙන් සම්බන්ධව පළමුවෙන් කරුණක් දෙකක් කියන්න හැමතුමා සභාවේ නැතත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ කොහේ හරි ඉඳගෙන සවන් දෙනවයි කියලා අපි විශ්වාස කරනවා සභාපතිතුමනි පළමුවෙන්ම අයවැය යෝජනා අංක 12 සහ 13 සම්බන්ධයෙන් හැමතුමාගේ අවධානය යොමු කරවන්න කැමැති අංක 12 අයවැය යෝජනාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා ජනතාවතු සංවර්ධන මණ්ඩලයේ ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් යෝජිත කෘෂිකාර්මික ඉඩම් බදු දීමේ වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා නව නීතියක් මෙම සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා කියලා. ජනවසම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම සතු විශාල ඉඩම් ප්‍රමාණයක් කාලයක් තිස්සේ වගා කිරීමෙන් හෝ ඵලදායීතාවයට ප්‍රයෝජනයට නොගෙන ඇති බවත් එම ඉඩම් ඵලදායී ලෙස උපයෝගී කර ගැනීමට වැඩසටහන් සකස් කරන බවත් අයවැය කතාවේ සඳහන් කළා. නමුත් සභාපතිතුමනි ජනවසම එවැගේම ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යන ආයතනවලට දැනට පවතින නීති රාමුව තුළ එම කාර්යයන් ඉටු කිරීමට බලයක් තිබෙනවා හැකියාවක් තිබෙනවා. ඒ ආයතනවල රාජකාරී ඉටු කරන නිලධාරීන් අදාළ නීති රීතිවලට එකඟව කාර්යක්ෂමව කටයුතු නොකිරීම තමයි තියෙන ප්‍රශ්නේ. එනිසා නව නීති රීති සකස් කිරීම වෙනුවට කළ යුතුව තිබෙන්නේ පවත්නා නීති රීති ක්‍රියාත්මක කිරීමට ඒ නිලධාරීන්ට කටයුතු කරන්න තිබෙන බාධක ප්‍රශ්න මොනවද කියලා තේරුම් අරගෙන ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි කියලා මම කල්පනා කරනවා. සභාපතිතුමනි මගේ පෞද්ගලික අදහස නම් මේ ආයතන තුනටම හරි අවබෝධයක් නැහැ ඔවුන්ගේ ආයතන සතු ඉඩම් ප්‍රමාණය කොච්චරද කියලා. එල්ආර්සී එක දන්නෙත් නැහැ එල්ආර්සී එකට තියෙන ඉඩම් ප්‍රමාණය මොකද්ද කියලා. අනිත් ආයතන දන්නෙත් නැහැ Tamanට කොච්චර තියෙනවද කියලා. එම නිසා පළමුවෙන්ම කළ යුත්තේ මේ එක් එක් ආයතනයට අයිති ඉඩම් පිළිබඳව තොරතුරු එක්රස් කරලා එම ඉඩම් යොදවන්න පුළුවන් කුමන කාර්යයක් සඳහාද කියලා තීරණය කරලා ඉඩම් දත්ත පද්ධතියක් සකස් කරන එකයි කියලා මම කල්පනා කරනවා. ඒ තොරතුරු සම්පූර්ණ කරාට පස්සේ දැනට පවතින නීති රීතිවලට අනුව ඉඩම් බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට පුළුවන් කමක් ලැබෙනවා. එතකොට අලුතින් ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ සභාපතිතුමනි. 13 වෙනි අයවැය යෝජනාවේ සඳහන් වෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් සිදු කරන රජයේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රීම් ඇතුළත් රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළව මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පමනක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරි වසර තුල සකස් කරන ලබනවායි කියලා. මේකට හේතු වශයෙන් පෙන්වලා දීලා තිබෙන්නේ ඉඩම් පැවරීමට අදාළ මූලික කටයුතු විවිධාකාරයෙන් සිදු කිරීම නිසා විෂමතාවන් සහ අක්‍රමිකතාවයන් සිදු වෙන බව වාර්තා වෙන නිසායි මේ යෝජනාව ගේන්නේ කියලා තමයි ජනාධිපතිතුමා කිව්වේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඇතිකරේම විශේෂිත අරමුණු පදනම් කරගෙන සභාපතිතුමනි ඒ අනුව එම ආයතන දෙකට පැවරෙන ඉඩම් පාලනය කිරීමට කලනමනාකරණය කිරීමට ඒ ආයතන දෙක විසින් සකස් කරගත් නීතිමය හා පරිපාලනමය ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ආයතන පිහිටවපු විශේෂිත අවශ්‍යතා දැනට ඉටු වී ඇති බව එම යෝජනාවේ සඳහන් වුණත් ඒ ආයතන දෙකේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය දිහා බැලුවහම එම විශේෂිත අවශ්‍යතාවයන් ඉටු වී නොමැති බව තමයි මට නම් පෙනෙන්නේ සභාපතිතුමනි. මහවැලි සංවර්ධන ප්‍රදේශ වශයෙන් ගැසට් කරන ලද ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩම්වල පරිපාලන කටයුතු ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරුවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වෙත පැවරුණු ඉඩම් රජයේ ඉඩම් ලෙස නීතියෙන් පිළිගන්නට බෑ. නීතිය ඉදිරි ඒවා රජයේ ඉඩම් ලෙස නෙමෙයි පිළිගන්නේ සභාපතිතුමනි. එල්ලාසියකට ලැබිලා තිබෙන්නේ පුජ්‍යලයන් සතුව පැවති අක්කර 50ට වැඩි පෞද්ගලික ඉඩම්. ඒවා රජයේ ඉඩම් වුණා නම් රජයේ ඉඩක් ආඥාපනතයි ඉඩම් සංවර්ධන ආඥාපනතයි ඒ වෙන විටත් ක්‍රියාත්මක වුණ නිසා ඒ යටතේ එම ඉඩම් පැවරීමත් කරන්නට පුළුවන්කම තිබුණා. නමුත් ඒවා රජයේ ඉඩම් ලෙස සැලකෙන්නේ නැති නිසායි වෙනමම පනතක් ගෙනල්ලා එදා එල්.ආර්.සී. එක පිහිටෙව්වේ. එහෙම බලද්දී මහවැලි අධිකාරිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වෙත පැවරී ඇති ඉඩම්වල බැහැර කිරීමේ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට අපට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ සභාපතිතුමනි. අපි හැමෝම දන්නවා රජයේ ඉඩම් බැහැර කිරීමේ මූලික කටයුතු සිදු කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරු බව. ඒ වගේම අපි හැමෝම දකිනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගියාම මහජනතාව වෙනුවෙන් කොච්චර රස්තියාදු වෙනවද, දුෂ්කරතාවලට මුහුණ දෙනවද, ඒ වෙනුවෙන් කොච්චර කාලයක් නිරපරාදේ කැප කරනවද කියලා. සභාපතිතුමනි, මං ජනමාධ්‍ය ඇමති හැටියට ඉන්න කාලේ තොරතුරු දැනගැනීමේ පනත ගේනකොට අපි දිසාපතිවරු මාර්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරු හම්බ වුණා එක දැනුවත් කරන්න. ඒ අධ්‍යක්ෂීමෙන් මම ඉඩම් ඇමති වෙලා ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දෙන ජාතික වැඩසටහන පටන් ගත්තහමත් වර්තමාන අමාත්‍යංශ ලේකම්තුමියක් වන ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමියත් එක්ක අපි ගියා ප්‍රාදේශීය ලේකම්වරු හම්බෙන්න හැම දිස්ත්‍රික්කයකටම. අපි මේ කාරණා ගැන සාකච්ඡා කරනකොට අපේ අමාත්‍යංශයේ නිලධාරීන් වැටහාගත්ත දෙයක් තමයි ඉඩම් රාජකාරී ගැන ඒ නිලධාරීන්ට තියෙන අවබෝධයේ මදකම. ඒ වගේම ඒ සඳහා තිබෙන මානව සම්පත් මෙන්ම භෞතික සම්පත්වල හිගයක් මේ ප්‍රමාදවලට බලපාන බව අපි එදා තේරුම් ගත්තා. මහවැලි ඉඩම් පැවරීමේදී යම් විෂමාචාරයක් හරි අක්‍රමිතතාවයක් හරි සිදු වුණා නම් ඒ ගැන විනය පියවර ගන්න නීතිමය පියවර ගන්න මහවැලි අධ්‍යක්ෂක ජනරාල්වරයාට බලය තිබෙනවා. නමුත් මේ අයවැය යෝජනාවලට අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේක පැවරුවොත් මහවැලි අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බලය නැතිව ගිහින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තමයි ඒකට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. අනිත් පැත්තෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනටම තිබෙන රාජකාරීවලට අමතරව මේ රාජකාරියත් පැවරුවොත් සියලුම කටයුතු අවුල් සහගත තත්යකට පත්වීමේ අවධානමකුත් අපි දකිනවා. එනිසා අංක 12 සහ 13 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන යලි සලකා බලා පුළුල් සංවාදයකින් පසුව ඒ පිළිබඳ වඩාත්ම උචිත තීන්දුව ගන්න හැටියට අපි ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඊළඟට මම ගියවරත් අයවැය කාර්යක සභාව විවාදයේදී කිව්වා මම ඉඩම් ඇමතිවරයාව සිටි කෙටි කාලය තුල ඉඩම් අත්පත් කර ගැනීමේ පනත, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සහ ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනයට අවශ්‍ය මූලික කටයුතු කරලා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව හරහා අදාළ කෙටුම්පත් පවා සකස් කරපු බව. අපේ හිටපු ඇමති චන්ද්‍රසේන මැතිතුමා මේ සංශෝධන ඉක්මනට ගේන්න කියලා අපි ඉල්ලීම් කරා. එතුමාට පුළුවන්කම ලැබුණ ඉඩම් සංවර්ධන ආඥා පනතේ සංශෝධන පමණක් ගෙනල්ල සංශෝධනය කරලා මේ සම්මත කරගන්න මේ සභාවේ. දැන් වසර 3ක් ගත වෙලා තිබෙනවා. මම මේ ඇමති කමේ තව මාස 3ක් 4ක් හිටියා නම් මට දැඩි විශ්වාසයක් තිබුණා මේ පනත් ඔක්කොම ටික අපි සංශෝධනය කරගන්න තිබුණා කියලා. දැන් අවුරුදු 3කට පස්සේ වර්තමාන ඇමතිතුමාටවත් ඒ කටයුත්ත කඩිනමින් කරන්න පුළුවන් වෙයි කියලා මම කල්පනා කරනවා. ඊළඟට සභාපතිතුමනි, රජයේ සංවර්ධන කටයුතු සඳහා පුජ්‍යලික ඉඩම් රජයට අත්පත් කර ගැනීමේ බලය තියෙන ඉඩම් විෂය භාර ඇමතිතුමාට. නමුත් මේ දිනවල රජයේ තීරණයක් කර අනුව අත්කර ගැනීමේ කටයුතු බොහොමයක් අතරමඟ නතර කරලා තිබෙනවා. ඒවා බාගට නතර කරාම ඒ පිරිස අසරණ වෙනවා. අත්පත් කිරීමේ ක්‍රියාවලිය නතර කරපු නිසා ඔවුන්ට නියමිත වන්දි මුදල තාම ලැබෙන්නේ නැහැ. අත්පත් කරගන්නවයි කිව්ව දවසේ ඉඳලා මේ මිනිස්සුන්ට ඒ ඉඩම විකුණන්නවත් අඩු ගානේ උගස් තියන්නවත් මොකක්වත් කරන්න බැරි වෙනවා. එවැනි අසරණ වෙච්ච උදවිය ගැන යම් පියවරක් ගන්න ලෙසත් මා ඉල්ලා හිටිනවා. මං අහන්න කැමතියි ඇමතිතුමාගෙන්, එතුමා නැති වුණත් ඒ කාලේ පෞගිය කාලේ එල්.ආර්.සී. එකේ කාර්යයන්ට පරිබාහිරව අනුරාධපුරයේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට සිදු වුණු පාඩුව පිළිබඳව විගණන දෙපාර්තමේන්තුව පවා අනාවරණය කර තිබුණා. මේක වර්තමාන තත්ත්වයේ සහ ඒ පාඩුව සම්බන්ධයෙන් එතුමා ගන්න පියවර මොනවද කියලා අපි දැනගන්න කැමතියි. ඒ වගේම මං අහන්න ඕන එල්.ආර්.සී. එකට නිතරම එන යන පිරිසක් ඉන්නවා, බොහොම අහිංසක මිනිස්සු පිරිසක්, අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ පාරම්පරික ඉඩම් දීලා අදටත් දුක් විඳින පිරිසක්. විවස්ථාපිත නිශ්චය යටතේ ඉඩම් ලැබිය යුතු පවුල් 600 ගාණක් හිටියා. මම ඇමතිවරයා හැටියට ඒක හඳුනාගත්තා. මම සැලැස්මක් හැදුවා මාස 6ක් ඇතුළත මේ සියලුම දෙනාට ඉඩම් දීලා ඉවර කරන්න ඕනේ කියලා. නමුත් ඊට ඉස්සෙල්ලා ඡන්දේ ඇවිල්ලා අපිට ගෙදර යන්න වුණා. මං ගිය පාර හිටපු ඇමතුමාට කිව්වා මේ පිළිබඳව කටයුතු කරන්න කියලා. එතුමා කිව්වා එතුමා ගෙදර යන්න ඉස්සෙල්ලා මේක කරනවායි කියලා. මං ඒ වෙලේ කිව්වා එතුමාට එහෙනම් ඉක්මනටම කරන්න නැත්නම් ඔබතුමාට ඒක කරන්න බැරි වෙයි කියලා. කිව්වා වගේ මේ එතුමා දැන් හතරවෙනි පේලියට විසි වෙලා ඉන්නවා. ඇමතිකන් නැති වෙලා මම අපේ වර්තමාන ඇමතුමාටවත් කියනවා මේකට නිශ්චිත කාලයක් දීලා මේ පින්කමට එතුමාට අත ගහන්න කියලා. තව මම දැන් ඉඳලා විනාඩි දෙකක් දෙන්න මම සංචාරක ව්‍යාපාරය ගැන වචන දෙකක් කියන්න ඕන. මම නියෝජනය කරන්නේ සංචාරක ව්‍යාපාරයේ බහුලව තියෙන දිස්ත්‍රික්කයක්. බෙන්තර තමයි සංචාරක ව්‍යාපාරය ආරම්භ කරෙත්. අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සංචාරක ශේෂ්ඨයේ ලක්ෂ 5ක් විතර සේවය කරපු සේවකයින්ට විශාල පිරිසක් වෙන ශේෂ්ඨවලට යොමු වෙලා තියෙනවා මේ ශේෂ්ත්‍රය අතහැරලා. පුහුණු ශ්‍රමිකයන් නැතුව සංචාරකයින්ට ඕන් අපේක්ෂා කරන ඉහළ සේවාවක් ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. මේ අංශය රටට විදේශ විනිමය උපයන ප්‍රධානම අංශයක්. මේක ව්‍යාපාරිකව කියන දෙයක් තමයි. සංචාරක ව්‍යාපාරය තමයි රටක් හැටියටත් ඉක්මනින්ම නැගිටින්නත් ව්‍යාපාරිකව හැටියටත් ඉක්මනින්ම ශක්තිමත් වෙන්නත් පුළුවන් ව්‍යාපාරය කියලා. මේ ව්‍යාපාරයෙන් 2018 2019 වසර ලක්ෂ 30ක් පමණ යපුණා සභාපතිතුමනි. 2009 දී ලියාපදිංචි සංචාරක කාමර තිබුණේ 13,000යි. අද වෙනකොට ලියාපදිංචි කාමර තිබුණා 38,500ක් දක්වා ඒක වර්ධනය වෙලා. මේ රටේ සංචාර කර්මාන්තයට ආයෝජනය කර තිබෙන්නේ පිරිස 95%ක්ම දේශීය ව්‍යාපාරිකෝ වීමත් එයිනුත් 90%ක් පමණ සුරුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකෝ වීමත් අපි සතුටු වෙන්න ඕන. ලෝකයේ සංචාරකින් නැරඹිය යුතු හොඳම ගමනාන්ත 20න් එකක් හැටියට ශ්‍රී ලංකාව තිබෙනවා. පසුගිය දශකයේ තුල තුන් පාරක්ම ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයේ බවට අපි පත් වුණා. අද මේ ව්‍යාපාරයේ කඩාවැටුන නිසා ණයගත්තු පිරිස පොලී ගෙවන්නත් බැරුව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. තව තප්පර දෙකක් දෙන්න මට. මේ ශේෂ්ත්‍රයේ සමස්ත බැංකු ණය ප්‍රමාණය රුපියල් බිලියන 500ක් විතර වෙනවා. සංචාරකින් ගෙන්වන ප්‍රධානම නියෝජිත ආයතන 140ක් විතර වැහිලා ගිහින් තිබෙනවා. සමහර වාහන ගත්ත අය සංචාරකව ප්‍රවාහනය කරන අද ඔය වාහන උස්සලා සංචාරක කර්මාන්තය අපනායන කර්මාන්තයක් ගණනට පිළිගත්තත් ඒක ඉතාම හොඳ වැඩක්. ඒකෙන් වැට් එක නැතුව ගියා කර්මාන්තය. නමුත් අද වැට් එක අය කරනවා. විදුලි බිල වාණිජ පදනමට ගෙවන්න වෙලා තියෙනවා. මේ වෙලාවේ මේක ඔරොත්තු දෙන්නේ නැහැ මේ පිරිසට. අවසාන වශයෙන් මම කියන්න ඕන බෙන්තර නිවාඩු නිකේතනයේ නවීකරණය කළ පවුල් 9ක් විතර ඒ හිටපු උදවියට ජෝන් නමරතුන්ගේ හිටපු ඇමතුමා පොරොන්දු වුණා ඒ කඩකාමර නමේ නවීකරණය කළ දෙනවා කියලා. තාම ලැබිලා නැහැ. ඒ ගැන බලන්න හික්කඩුව සංචාරක නගරයේ හරහා දිවෙන ප්‍රධාන මාර්ගයේ තිබෙන වාහන තදබදය අවම කිරීමට අනතුරු නැති කිරීමට වසර ගණනාවක් තිස්සේ සංචාරක ඇමතිවරු හම්බෙලා සාකච්ඡා කරා විකල්ප මාර්ගයක් දෙන්න කියලා. හැමෝම එකඟ වුණා. තාම ඒක ඉටු වෙලා නැහැ. නව ඇමතිතුමාවත් ඒක කරයි කියලා බලාපොරොත්තු වෙමින් අවසාන වශයෙන් කියනවා උණුවටුන වගේ සංචාරක ප්‍රදේශවලට නල ජලය ලබා දීම සතියකට දෙපාරක් විතරයි වෙන්නේ. නල ජලය ප්‍රමාණවත් ලබා දීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා. කුණු කසන සහ අපජලය බැහැර කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදන්න කියලා ඉල්ලමින් දකුණේ අලංකාර මුහුදු තීරය අපිරිසිදු කරන්න නොදී අවුරුදුකට සැරයක් රූපවාහිනියට පේන ඒවා සුද්ධබද්ධ කරන එක වෙනුවට අඛණ්ඩ වැඩපිළිවෙලක් යොදන්න කියලා ඉල්ලමින් සීමිත වෙලාවක් නිසා මට කියාගෙන යන්න සිද්ධ වුණා. මට මේ වෙලාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මම නිහඬ වෙනවා.
ගරු ඩයනා ගමගේ මැතිණිය ඔබතුමියට විනාඩි 19ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මූල ආසනයේ සඳහා රොහිනි කුමාර විජේරත්න මැතිණිය.
කතා කරන්න මන්ත්‍රීතුමිය. ගරු සභාපතිතුමියනි, අද අපි විවාදයට ගන්න විශේෂයෙන්ම මම නියෝජනය කරන අමාත්‍යංශ සංචාරක අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිතුමිය හැටියටත් පරිසර අමාත්‍යංශය සහ වනජීවී අමාත්‍යංශය හැටියටත් මේ විවාදයට සහභාගී වීමට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අත වශයෙන්ම අද අපේ රට මේ පත් වෙලා තියෙන ආර්ථික අර්බුදයේ වෙලාවේ මං විශ්වාස කරනවා, ඒ වගේම අපි සියලු දෙනාම දන්නවා සංචාරක අමාත්‍යංශය කියන්නේ සංචාරක කර්මාන්තය කියන්නේ මේකේ ප්‍රමුඛම මේ රටේ පළවෙනිම මම හිතනවා දැනට රටට ආර්ථික විනිමයක් ගේන්න පුළුවන් කර්මාන්තයක්. ඒ වගේම මේ කර්මාන්තය අපි දන්නවා මේ පහුගිය කාලේ 2019 වර්ෂයේ සිට රටේ සංචාරකයෝ අපි දැක්ක ගොඩක් විශාල වශයෙන් ඇත්තටම අඩුවීමක් වුණා. මොකද ඊළඟට ආපු මේ පාස්කු ප්‍රහාරයත් එක්කම ආපු කොවිඩ් වසංගතය. ඇත්තටම මේක ලංකාවට පමණක් නෙමෙයි, මේක මුළු ලෝකයටම බලපාපු, සංචාරක කර්මාන්තයට බලපාපු විශාල අර්බුදයක්. අපි දකිනවා අද ලෝකයේ අනිත් රටවල් දියුණු වෙමින්, මේ සංචාරක කර්මාන්තයේ දියුණු වෙමින් යන විදිය අපි දකිනවා. අද ලංකාවත් ඒ වගේම අපි මේ සංචාරක කර්මාන්තයේ දියුණු කිරීමට විශාල වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා සංචාරක අමාත්‍යාංශය තුලින්, සංචාරක ඇමතිතුමා ඇතුළුව මමත් අපි සියලු දෙනාම එකතු වෙලා මේ සංචාරක කර්මාන්තයේ නැවත ගොඩනගා ගන්න, මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න යම්කිසි ප්‍රමාණයකට අද ඒක අපිට කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද 2019 ඉඳලා 2021 වෙනකොට 195,000 පමණ සංචාරක පැමිණිච්ච රට අද වෙනකොට සංචාරකයෝ 690,000 ගාණක් පැමිණලා තිනවා මේ මොහොත වෙනකොට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ එන මේ දෙසැම්බර් මාසෙත් ඇතුළත් අපිට විශාල ප්‍රමාණයක් සංචාරකයෝ ඒමට බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපි හිතනවා මේකෙන් අපිට පුළුවන් වෙයි කියලා යම්කිසි ප්‍රමාණයකට මේ රටේ මේ ආර්ථික අර්බුදයේ විසඳීමට මේ ඩොලර් ටික හොයාගන්න. අපිට ඇත්තටම බලන්න ඕන ග්‍රීසය වගේ රටක්. It's a good example, Greece. මොකද ග්‍රීස් කියන්නේ, ග්‍රීසය කියන්නේ 2009 වෙනකොට මේ වගේම ආර්ථික අර්බුදයකට ලක් වෙලා ඩිෆෝල්ට් වෙච්ච රටක්. අද ග්‍රීසයේ ඒ රටේ දළදේශීය නිෂ්පාදනයෙන් 18%ක් එන්නේ මේ සංචාරක කර්මාන්තය තුලින්, ටුවරිසම් ඉන්ඩස්ට්‍රිය එකෙන්. මොකද ඒකට හේතුව මේ ග්‍රීසය මම දන්නේ ඔබ තුමාලා දන්නවද කියලා, ලෝකයේ වැඩිම ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් හැදිලා තියෙන ග්‍රීසය. මේ වගේ වෙනස් විදිහකට, මේ වගේ වෙනස් විදිහට හිතලා වෙනස් විදිහට වැඩ කරලා සංචාරක කර්මාන්තයේ ග්‍රීසය දියුණු කරගෙන තියෙනවා. අද ඒ රටේ වටිනාකම $54 billion ඒගොල්ලන්ගේ දළදේශීය නිෂ්පාදනය. ඉතින් අපි මේවා හරි උදාහරණයට අරගෙන මේ රට තුල මේ සංචාරක කර්මාන්තයට අවශ්‍ය කරන දේවල් අපි දකිනවා. මේ රටේ මම හැමදාම මේ පාර්ලිමේන්තුව තුල කතා කරපු දෙයක් තමයි මේ ලංකාවේ අපි සංචාරකීන්ට රටට එන්න කියනවා, සංචාරකයෝ මේ රටට පැමිණෙනවා. අපිට කිව්වා වගේ, මං හිතන්නේ මේ විපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා වගේ, අද අපේ රටේ තියෙන කාමර ප්‍රමාණය ඇත්තටම 38,000ක් නෙමෙයි 40,000කට කිට්ටු වෙන්න තියෙනවා. මොකද අපි දැන් හෝම්, ඒ කියන්නේ ගෙවල් වලත් ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා මේ සංචාරක ව්‍යාපාරය තුළ, මේ කර්මාන්තය තුළ ඒගොල්ලන්ගේ ගෙවල් වල තියෙන කාමරත් කුලියට දෙන්න, සහ Airbnb කියන මේ ඇප් එකත් එක්ක වැඩකරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ කාමර ගණන් මේ ප්‍රමාණය වැඩි වුණත් අපි දකිනවා මේක තුළ තව සෑහෙන කාලයක් සෑහෙන වැඩ කොටසක් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ සංචාරකයෝ වෙනුවෙන්. අපි දැකපු දෙයක් තමයි පහුගිය කාලේ සංචාරකින්ගේ ආරක්ෂාව. ඒක ඇත්තටම කාන්තාව විශේෂයෙන්ම මේ රටට පැමිණෙන කාන්තාවන්ට මේ ආරක්ෂාව අපි අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි. මොකද පහුගිය කාලෙක අපි දැක්කා මේ රට තුල මේ කාන්තාවන්ට වෙච්ච ලිංගික අතවරද වෙලා තියෙනවා මේ රට තුල. මේ කාන්තාවන්ට පාර බැහැල යන්න බෑ හවස 6:00 පස්සේ මේ මේ සංචාරක කලාප තුල. ඒ වගේ දේවල් අපි නැවැත්විය යුතුයි. ඒවට අපි පියවර අරගෙන දැනට වැඩ කරගෙන යනවා. මොකද සංචාරක පොලිසිය වැඩි දියුණු කරලා ඒගොල්ලන්ට ඒ බලය දීලා, ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරය තුල ජීවත් වෙන ලක්ෂ ගාණක් ජනතාව මේ රටේ ඇත්තටම විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ අර්බුදයත් එක්ක. අපි ඒ සියල්ලක්ම දැන් හිමිහිට අපි හදාගෙන යනවා, තව තවත් දියුණු විය යුතුයි. ඒ වගේම තමයි මම මේ හැමදාම කතා කරන නයිට් ලයිෆ් කියන එක. මම දන්නවා මම මේක කතා කරපු මුල් දවස්වලම මේක මහා ලොකු විවේචනයකට ලක් කරා, මේක මහා විශාල වරදක් විදිහට දැක්කා. ඒ තේරුම් ගන්න බැරි කොටසක්. නයිට් ලයිෆ් කියලා කියන්නේ සංචාරකයෝ අද ඇවිල්ලා රෑ 10න් පස්සේ හෝටල් කාමරයට ගිහිල්ලා ඒගොල්ලෝ මේ CNN එකේ නිවුස් ටික බලලා නිදාගත්තොත් අපිට ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලි ටික ගන්න ක්‍රමවේදයක් නැහැ. මොකද ඒ වෙලාවෙන් පස්සේ ඒගොල්ලෝ කාමරවල නිදි. මොකද්ද අපේ රටට අද වෙලා තියෙන්නේ රෑ 10න් පස්සේ අපිට යන්න තැනක් නැහැ. මේක සංචාරක පුරවරයක්. ලංකාව කියන්නේ සංචාරක ව්‍යාපාරයේ තියෙන පාරාදීසයක් කියලා අපි කියනවා. ශ්‍රී ලංකන් පැරඩයිස්. පැරඩයිස් කියලා කියන එකේ තේරුම මොකද්ද කියලා මම දන්නේ නැහැ. ගොඩක් අය දන්නවාද කියලා. ඇත්තටම මේවා පැය 24ම ඇරලා තියෙන්න ඕන දේවල්. මම මේ පාර්ලිමේන්තුව තුළ ගොඩක් කතා කරලා තියෙනවා. අපි දන්නවා සුරාබදු වලින් තමයි ලංකාවේ බදු වැඩිම අපිට ලැබෙන්නේ. එතකොට අපි මොකද මේ කරලා තියෙන්නේ? සංචාරක පැමිණෙන මේ රටට මේ පාරාදීසයේ මේ සංචාරක පුරවරයේ රෑ 11න් පස්සේ බාර ටික වහලා හෝටල් වල ඉන්න සංචාරකයින්ට රෑ 11න් පස්සේ ඒගොල්ලන්ට යම් කිසි දෙයක් බොන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ගන්න තැනක් නැහැ. මොකද මේවා වහලා. එතකොට අපි කොහොමද මේගොල්ලන්ගේ සල්ලි ටික ගන්නෙ? අපි මේව ඇරලා තියන්න ඕනේ. පැය 24ක් මේ රට ඇරලා තියෙන්න ඕන. ඒකට තමයි සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් දිහා අපි බැලුවොත් මේව පැය 24ම ඇරලා. ඒ කියන්නේ බොන්න, කන්න මිනිස්සුන්ට විනෝද වෙන්න, සින්දු කියන්න, සින්දු අහන්න, මේ වගේ දේවල් එන්ටර්ටේන්මන්ට් කියන එක. මේ නයිට් ලයිෆ් කියලා අපි කියන්නේ නයිට් ඉකොනොමි එකකට, රාත්‍රී ආර්ථිකය. ලෝකයේ සෑම රටක්ම අද දියුණු වෙලා තියෙන රාත්‍රී ආර්ථිකයෙන්. රාත්‍රී ආර්ථිකයෙන් තමයි රටක ආදායම ලැබෙන්නේ 70%ක්. 30%ක ආදායමක් පමණයි ලැබෙන්නේ දවල් ආර්ථිකයකින්. මොකද මිනිස්සු වැඩ, මිනිස්සු තමන්ගේ බිස්නස් එකේ යනවා, ව්‍යාපාර කරනවා, මිනිස්සු රස්සාවට යනවා. ඉතින් වියදම් කරන්න වෙලාවක් නැහැ මිනිස්සුන්ට. හම්බ කරන එක විතරයි ඒ වෙලාවේ කරන්නේ. එහෙමනම් අපි බලන්න ඕන රාත්‍රී ආර්ථිකයක් දියුණු කරන්න මේ රට තුල. ඒකෙන් තමයි රටවල් දියුණු වෙන්නේ. ඒකෙන් 70%ක් ආදායම එන්නේ රජයට. ඒකෙන් පමණයි මේක දියුණු කරන්න පුළුවන්. අපි ගත්තොත් ඉංගලන්තේ, මහා බ්‍රිතාන්‍යය බිලියන 66ක් ස්ටර්ලින් පවුන්ඩ් බිලියන 66ක් හම්බ කරලා තියෙනවා මේ 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 ගිය වසරට රාත්‍රී ආර්ථිකයෙන් පමණක්. එතකොට මේ මේ දේවල් හම්බ කරගන්න පුළුවන් මේ වෙලාවේ, මේ රාත්‍රියේ. අනිත් එක තමයි අපි දැකලා තියෙන එක දෙයක් තමයි මේ රටේ අපේ මේ කෞතුකාගාරය හවස 5 වෙනකොට වහලා. ලෝකේ රටවල් වල කෞතුකාගාර වලින් වැඩිම හම්බ කරන්නේ රාත්‍රී කාලේ. කෞතුකාගාර ඇරලා තියෙන්න ඕනේ. ඔකලගේ අඬුවකුත් තිබුණා, ඒව කරගන්න තිබුණා. හරි, මම ඒකට පස්සේ එන්නම්. තව ඒකට මම විනාඩි ගාණක් වෙන් කරනවා. මේ ඒ හින්දා මම හිතනවා මේ මේ රාත්‍රී ආර්ථිකයේ අත්‍යවශ්‍යයි ඕනම රටකට දියුණු වෙන්න. ඉතින් ඒකෙන් කියන්නේ මේ රැට මේ කෑම කන්න පුළුවන් තැන්, ෂොපින් කරන්න පුළුවන් තැන්, මිනිස්සුන්ට යන්න එන්න විනෝද වෙන්න පුළුවන් තැන්, ඒ කියන්නේ වියදම් කරන්න පුළුවන් තැන් අපි අනිවාර්යයෙන්ම ඇරලා තියන්න ඕනේ. අනිත් එක තමයි සංචාරක කර්මාන්තය තවත් අපේ රටේ දියුණු වෙන්න ඕනේ. අපි දකිනවා එක එක තැන. අපි බලුවොත් මින්නේරිය, අපි දැන් අද වනජීවියෙක් ගැන කතා කරනවා, මේ මින්නේරිය වගේ විල්පත්තුව වගේ තැන්වල, අපි සීගිරිය ගත්තොත්, අපි දඹුලු ගත්තොත්, මේ සංචාරකයන්ගෙන් එක එක ප්‍රමාණයට මේ අය කරගන්න. ඒක වැරදි. මේ විදිහට එක එක වෙලාවල් වලට වැය කරන්න බෑ. දැන් අද ප්‍රශ්නයක් එලා තියෙනවා හබරණ. මට එහෙ ඉන්න හාමුදුරු නමක්, අපේ ස්වාමින් වහන්සේ නමක් කතා කරලා කිව්වා මේ ප්‍රශ්නය ඇමතිතුමි මේ ප්‍රශ්නය විසඳන්න. මොකද දැන් මෙතනට ඇවිල්ලා සංචාරකය දවසක් දෙකක් ඉන්නේ නැහැ. සීගිරිය නරඹල යනවා යන්න. මොකද මින්නේරිය වගේ තැන්වලට යන්න කැමති නැහැ. ඒගොල්ලන්ගෙන් ඒ ගන්න ප්‍රමාණය වැඩි. ඒගොල්ලන්ගෙන් අය කරන ප්‍රමාණය වැඩි. මේක මාෆියාවක් වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මොකද්ද වෙන්නේ? අර අහිංසක වැඩ කර මිනිස්සුන්ට මේකෙන් කීයක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ කීප දෙනෙක් ඉඳලා. මේව වැරදි. මේවා අපිට නියාමනයක් ගේන්න ඕනේ. ඇත්තටම රාජ්‍ය ඇමතිතුමී හැටියට සහ අපේ කැබිනට් ඇමතිතුමා මේවා එකතු වෙලා අපි කතා කරලා මේවට පැකේජස් හදන්න ඕන. මගේ යෝජනාවක් තියෙනවා මේ පැකේජස් හදිය යුතුයි ගුවන්තොටුපළෙන්ම මේවා පර්චස් කරගන්න විදිහට. පාස්පෝර්ට් අංකය දාලා QR කෝඩ් එකක් ක්‍රමයට මේ එන ඕනම කෙනෙකුට පැකේජ් එකක් හදලා දෙන්න ඕන. අපි මේක ගුවන්තොටුපළ ඇතුළතින්ම පර්චස් කරන්න පුළුවන් වෙන විදිහට. එතකොට කාගේවත් ළඟට ගිහිල්ලා මුදල් දෙන්න අවශ්‍ය නැහැ. මේ මුදල් එක එක්කෙනාගේ සාක්කුව වලට යන්න අවශ්‍ය නැහැ. මේක කෙලින්ම රජයට යනවා එහෙම වුණොත්. එතකොට අපිට මේ විදිහට මේ වගේ පැකේජස් හදලා ගුවන්තොටුපළෙන්ම මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන්න අපේ ඉදිරියට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මම ස්තුතිවන්ත වෙනවා කාංචන විජේසේකර ඇමතිතුමාට මේ සංචාරක කලාප තුල විදුලිය විසන්ධිකරණය කරවත්තලා තියෙනවා මේ පළවෙනිදා ඉඳලා. ඒක ලොකු දෙයක්. මොකද ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. මේ පහුගිය කාලේ මේ විදුලිය නැති එක, ඒ විදිහක් නෙමෙයි ජෙනරේටර්ස් නැතුව මේ හෝටල් වලට, මේ රෙස්ටුරන්ට්ස් වලට ප්‍රශ්නයක් තිබුණා. එහින්ද මේක ඒක කරපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි තව තවත් ඉදිරියට මේ විදිහට මේ සංචාරක කර්මාන්තයේ කළ යුතු වැඩ කොටසක්, විශාල වැඩ කොටසක් තියෙනවා. මේ කතාවක් තියෙනවා, if you want to see a change, be the change. එහෙමනම් වෙනසක් දැකිය හැකි ඕන උවමනාවක් තියෙනවා නම් වෙනසක් දකින්න අපි ඒ වෙනස විය යුතුයි. අපි අද වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕන. රෑ 10ට කඩවල් ටික වහගෙන, හෝටල් ඇද ටික වහගෙන, බාර් ටික 11 වෙනකොට වහගෙන, රෙස්ටුරන්ට්ස් එකේ ලාස්ට් ඕඩර් එක 10 මාට තියාගෙන මේ රට දියුණු කරන්න බෑ. මේ සංචාරක කර්මාන්තය දියුණු වෙන්නේ නැහැ. ඉතින් මේ පහුගිය කාලේ ඔය සංචාරක මේ ව්‍යාපාර කරන, පුංචි ව්‍යාපාර කරන කට්ටිය මොකද්ද වෙලා තියෙන්නේ? මිනිසුන්ට මේවා වහලා දාන්න වෙලා තියෙන හින්දා ඒ මිනිසුන්ට ආදායමක් ලබා ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපි මේ මිනිසුන්ට නැවතත් ඒගොල්ලන්ගේ ජීවනෝපාය මේක හම්බ කරගන්න අපි ලබා දෙන්න ඕන මේගොල්ලන්ට. මේවා අපි අරින්න ඕන, විශේෂයෙන්ම වෙරළාසන්න ප්‍රදේශවල. මේවා රැතිස්සේ මේගොල්ලන්ට විනෝද වෙන්න අපි මේක ලෑස්ති කරන්න ඕනේ. ඉතින් ඒ සියලු දේම අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේම කළ යුතුයි. මේ රට තුල මේ දේ විය යුතුයි. මේ සංචාරක අමාත්‍යංශය තුල අනිත් එක තමයි මම කියන්න කැමති, විශේෂයෙන්ම අවුරුදු 30ක අපේ තිබ්බ මේ යුද්ධය හින්දා පහුගිය කාලේ මේ උතුරු නැගෙනහිර ප්‍රදේශයට අපිට බැරි වුණා මේ සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න, එහෙමත් නැත්නම් මේක ප්‍රොමෝට් කරන්න. නමුත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී උතුරු නැගෙනහිර විශේෂයෙන්ම මේ සංචාරක කර්මාන්තය ප්‍රොමෝට් කරන්න. මේකට ප්‍රොමෝෂන් එකක් දිය යුතුමයි. මොකද එතන ඒ පැත්තේ තියෙනවා අපේ එහෙ උතුර තියෙනවා වෙනමම සංස්කෘතියක්, වෙනමම කල්චර් එකක් තියෙනවා ඒගොල්ලන්ගෙත්. ඒගොල්ලන්ට මේ සංචාරකයන්ට මේක බලන්න කැමති. මේ අවුරුදු 30ක් මෙතනට යන්න බැරි වුණා මේ දේවල් එක්ක. ඒ හින්දා මේවා කරන්න ඕනේ අපි. මොකද ඉතුරු නැගෙනහිර කියන්නේ ලංකාවේ ඒ අපිටම අයිති කොටසක්. අපිට ඒක වෙනව හිතන්න බෑ. ඒක තමයි සංහිඳියාව. මේ සංහිඳියාව පටන් ගත යුත්තේ මේ විදිහයි. ඒ හින්දා තමයි අපි මේ සියලු දේ එකතු කරලා කරන්න ඕනේ ඒ කිය රටක් හැටියට. ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා විශේෂයෙන්ම අම්පාරෙන් පොතුවිල්, අරුගම්බේ, පාසිකුඩා, මේ ජැෆ්නා, මේ හැමතැනම මේ සුන්දර වෙරළාසන්නයක් තියෙනවා මේ පැත්තේ, වෙරළ තීරයක්. මේවා කොහොම පිරිසිදු කරලා මේ දේවල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ අනාගතයේදී මේ සංචාරක ව්‍යාපාරේ. මොකද මේ ෆැසිලිටීස් අපි දෙන්න ඕන සංචාරකින්ට. අපි ඒගොල්ලන්ට එන්න කිව්වා කියලා මදි. ඒගොල්ලන්ට අපි දෙන්න ඕන, ඒගොල්ලන්ට විනෝද වෙන්න, මේ දේවල් අපිට මේ ආදායම ලබා ගන්න නම් අපි ඔපචුනිටි එකක් දෙන්න ඕන ඒගොල්ලන්ට වියදම් කරන්න. එහෙම විතරයි අපිට ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපේ වනජීවීක ගැන අපි කතා කරද්දී මම හිතනවා කාර්ක සභා මේ කමිටි මීටින්ග්ස් වල මම කතා කරලා තියෙනවා මේ වනජීවීකක් විශේෂයෙන් මේ යනවා අපේ මේ සංචාරක කර්මාන්තෙත් එක්ක. අද මේ සතුන්ට හිරිහැර කිරීමට විරුද්ධ හින්දා ගොඩක් අය දැන් කැමති නෑ මේ ගොන් කරත්තවල යන්න කැමතිත් නැහැ, අලි පිටේ යන්න කැමතිත් නැහැ ගොඩක් සංචාරකයෝ මේ රටට ආවහම. ඉතින් එතනින්වත් අපි මේක ලැබෙන ආදායමක් අපිට එතනින් නැති වෙනවා. ඒක ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. මම ඒකට කැමතියි. මොකද මමත් ඇත්තටම මේ සතුන්ට හිංසා කිරීමට විරුද්ධයි සම්පූර්ණයෙන්ම. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට අපි ඕල්ටර්නේටිව් එකක් දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ට. ඒ වගේ දේවල් කර යුතුයි මේ රට තුළ. අනිත් එක තමයි මේ වනජීවීකේදී මම හැමදාම කියලා තියෙනවා මේ අලි ප්‍රශ්නේ, අලි මිනිස් ගැටුම ගැන. මේ අලි මිනිස් ගැටුමේදී මම කියලා තියෙනවා අලියා දවල් තිස්සේ හිතාගෙන ඉන්නේ නැහැ. මම අද රැට සිරිපාලට ගහනවා බයිසිකලේ යනකොට, රන් මැණිකගේ ගේ කඩන්න යනවා අද මම රැට. එහෙම කියලා හිත හිත අලියා ඉන්නේ නැහැ. මේ අලියා එන්නේ ඇත්තටම කෑම හොයාගෙන රැ තිස්සේ. ඒ හින්දා මේ කෑම හොයාගෙන මේ එන සතාට රන් මැණික මගදී හම්බුනොත් පොළව ගැහුවා, සිරිපාලව මගදී හම්බුනොත් බයිසිකලේ කුඩු කරා. ඒකෙන් වෙන්නේ විනාශයක්. ඒ මිනිසුන්ගේ ජීවිත විනාශ වෙනවා. ඒ හින්දා අපි ඒවට පිළියම් හොයන්න ඕනේ. මේ අලියන්ව අපි මේ එන වන සතුන්ව අපි කොටු කරගන්න ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒ ක්‍රම මම මීට ඉස්සෙල්ලා කාරක සභාවල කියලා තියෙනවා. මේ ඉන්න මිනිස්සුන්ට වී ගබඩාවල් මේගොල්ලන්ට ගබඩා කරන්න තැන් හදලා දෙන්න. එතකොට මේගොල්ලන්ගේ ගෙවල් වල මේවා ගබඩා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේවට ගබඩාවල් හදලා ඒගොල්ලන්ට හැම කෙනෙකුටම ගබඩාවක් දෙන්න, යතුරක් දෙන්න. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඒ වී ටික, ඒගොල්ලන්ගේ මේ බඩේ ඉරිඟු ටික, ඒව ටික දාගන්න. එතකොට මේ අලින්ට මේක දවසක් දෙකක් තුනක් එනකොට ඒගොල්ලන්ට ඒක දැනෙන්නේ නැහැ මෙතන කෑමක් තියනවා කියලා මෙතනට නැවත එන්න. ඒ වගේම තමයි ඒගොල්ලෝ කන જાතියක් තියනවා ඒවා වගා කරන්න. අපේ රටේ ඉඩම් තියනවා රජයටයි ති මේවයි වගා කරන්න. වගා කරලා මේ සතුන්ව කොටු කරගන්න. කොටු කරලා මේ සතුන්ව මේකෙන් මේ 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 මරණයෙන් නිදහස් කරන්න. මොකද මේ සත්තු අපිට ඇත්තටම අවශ්‍ය. මේ රටට අවුරුදු 40,000ක් ජීවත් වෙලා තියෙන අලි ඇතුන් සමග මිනිස්සු ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම මේක කළ යුතුයි අපි කරලා මේක මේක ආරක්ෂා කරගත යුතු සතෙක් වනාලියා කියන්නේ අපි
ඔබතුමිය තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
ඔව් මගේ මිනිත්තු දෙක මම කැමතියි ඇත්තටම පාවිච්චි කරන්න මම හිතන්නේ මෙතුමා මේ අපේ ගායන්ත කරුණාතිලක mantriතුමා ඔබතුමා හිටපු ඉඩම් ඇමති ඔබතුමා අද මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහනවා මේක වෙලා නැහැ ඒක වෙලා නැහැ අරක වෙලා නැහැ කියලා ඔබතුමා ඉඩම් ඇමති හැටියට මම හිතනවා ඒ ටික කළ යුතුව තිබුණා ඒ කාලේ ඒවා කෙරුන්නේ නැහැ අනිත් එක තමයි අද ලංකා මේ මේ අද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ කතා කරනවට වැඩිය බඩමඩුවක් බවට පත් වෙලා තියෙනවා අපිට ඇහෙන්න තියෙන්නේ ඔක්කොම බණ භාවනා සූත්‍ර අරවට මේවා ඔක්කොම මම කියන්න කැමති ඉස්සෙල්ලාම අපිත් කතා කරනවා නම් බුද්ධාගම ගැන බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා කෙලෙහි ගුණය කියන දෙයක් ගැන කෙලෙහි ගුණය තියෙන්න ඕන කියලා කියලා තියෙනවා බුදුහාමුදුරෝ ඒක තමයි ඇත්තම වැදගත්ම නමුත් අපි දැක්කා විපක්ෂ නායකතුමා තමන්ගේ ඉස්සර හිටපු නායකයා තමුන්ගේ ගුරුතුමා තමුන්ට අයන් ආයන දේශපාලනය කරලා මේ වේදිකාවට ගෙනාපු ගුරුතුමාව විවේචනය කරන හැටි එතුමාට දෝෂාරෝපණ තියෙන හැටි අපි දැක්කා එතුමාගේ හිටපු නායකයා මේ එතුමාට මේ දේශපාලන වේදිකාව හදලා දුන්න නායකයා මේ එතුමාට ඒක ගැනවත් කිසිම ගුණයක් නැහැ ඉතින් මම කවුද එතුමාට අද විපක්ෂයේ වාඩි වෙලා ඉන්න පක්ෂයේ දීලා එතුමාව විපක්ෂ නායකයා කරපු මං ගැන කුමන කතාද අද එතුමා ගිහිල්ලා එතුමාගේ මේ නීතිඥවරු දාගෙන මට විරුද්ධව උසාවිවල කතා කරන්න දාලා මගේ ප්‍රශ්න ඇදගෙන එතුමා මේ මේ සද්ද නැතුව හිටියට මම දන්නවා එතුමාගේ ලායස්ලා ඔක්කොම අල්ලම කතා කරන්නේ මේ මට විරුද්ධව ගිහිල්ලා කතා කරන්න උසාවි වල යනවා කියලා. ඉතින් එතුමාට ඒක ගැන කිසිම ගුණයක් නැහැ. ඉතින් අනුන්ට බණ භාවනා දේශනා කරන්න ඉස්සෙල්ලා තමන් එතන හිටගෙන හිටියා නම් හොඳයි. මොකද මේ තව ටික දවසකින් අපිට බලා ගන්න පුළුවන් මේ පක්ෂය කොතනටද යන්නේ මොකද වෙන්නේ එතුමා උඩ බලාගෙන කෙල ගහනවා නම් එහෙමත් නැත්නම් වීදුරු ගයක් ඇතුලේ ඉඳලා ගල් ගහනවා නම් වත්ත වටේ ගල් ගහන්න එපා. ඒ හින්දා එක ගලයි ගහන්න ඕනේ ඔය වීදුරු ගෙට මම එක ගලයි මම ගහන්න ඕන ඔය වීදුරු ගෙට ඒ ගල මම ළඟදිම ගහනවා
අවසානයි අවසන් කරන්න
අපි බලාගමු මේ පක්ෂෙත් එක්ක කොහොමද අපි
විසඳ ගන්න කියලා කාලේ අවසානයි
බොහොම ස්තුතියි මට කාලය ලබා දුන්නට බලමු
ස්තුති ගරු උදයංග කිවිදිගොඩ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා
බොහොමත්ම ස්තුතියි පරිසර අමාත්‍යාංශයේ වනජීවි හා වන සම්පත් රක්ෂණ සංරක්ෂණ අමාත්‍යාංශයේ සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශ සම්බන්ධ කාර්ක සභා අවස්ථාවේ මේ කතා කිරීම ලැබීම සම්බන්ධයෙන් ඇත්තරම සංචාරක රාජ්‍ය අමාත්‍යතුමී ඉන්න අවස්ථාවේ මම හිතන්නේ කතා කරලා තියෙනවා මොකද අනික් අමාත්‍යවරු නැති හින්දා විශේෂයෙන් මේ විෂය සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ලොකු ආර්ථික අර්බුදයක් තියෙන මොහොතක මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට තියෙන හොඳම මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය කියන එක මම විශ්වාස කරන පුද්ගලයෙක් විදිහට. ඇත්තට මේ සංචාරක ව්‍යාපාරයේ තුලින් එතු මේ කිව්වා වගේ අර ග්‍රීසිය වැනි රටවල් කොහොමද ආදායම් උපයන්නේ කියන එක මම හිතන්නේ අපි විශේෂයෙන් සලකා බැලිය යුතුයි. ජූලි මාසයේ ඇමරිකන් ඩොලර් බිලියන් 3ක් හොයපු ග්‍රීසිය අගෝස්තු මාස වෙනකොට බිලියන් 4ක් දක්වා ආදායම් වර්ධනය කරගන්නවා. හැබැයි අපි තාමත් අර සම්ප්‍රදායික රාමුව තුල ඉඳගෙන සම්ප්‍රදාය කඩන්න බයෙන් සම්ප්‍රදාය ගැනම හිත හිතා ඒ අපි හැමදාම ගියපු සංචාරක ඩෙස්ටිනේෂන්ස් ඒ සංචාරක ගමනාන්තයන් විතරක් ප්‍රවර්ධනය කරමින් මේ කරන විගඩම දැන් නවත්තන්න කාලය ඇවිල්ලා ඉවරයි. මොකද අපි ඉදිරියේ ලොකු අර්බුදයක් තියෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් ඒ රාමුවෙන් ගොඩ එීම සඳහා ඒ අවශ්‍ය ශක්තිය ඒ අමාත්‍යංශ වලට සහ රජයේ තිබිය යුතුයි කියලා මම විශේෂයෙන් කියන්න සූදානම්. ඒ වගේම අපි දන්නා මේ සංචාරක ව්‍යාපාර කළමනාකරණය කියන එක නිසි ආකාරයෙන් රජය මැදිහත්ුනේ නැත්නම් මේ සංචාරක කර්මාන්තෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. අද අපි කොතරම් රුසියානු සංචාරකයන් ලංකාවට එනවා කිව්වත් ඔවුන්ගෙන් ලැබෙන ආදායම් පිළිබඳ බැලුවොත් අපිට කනගාටු වෙන්න වෙලා තියෙන මොකද ඔවුන්ගේ ආදායම ඔවුන්ගේ රටේම තැන්පත් වෙනවා. මේ රටට කිසිම මුදලක් එන්නේ ඉතාම පොඩි මුදලක් මේ රටට ලැබෙන්නේ. ඒතර මේවා සම්බන්ධයෙන් මේ රුසියාවට ආර්ථික සම්බාධක පැන වෙලා තියෙන අවස්ථාවක ඔවුන්ගේ මුදල් මේ රටට ගෙන්නා ගැනීම සඳහා වන ක්‍රමවත් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර යුතුයි. එහෙම නොකළහොත් ඇත්තටම වෙන්නේ අද අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට සංචාරක මඟ පෙන්වන්නන් විදිහට කටයුතු කරන්නේ සමහර විදේශිකය. සංචාරක රියදුරන් විදිහටත් සමහරු කටයුතු කරනවා. මේ එතකොට මේ සංචාරක ව්‍යාපාරයෙන් දේශීය ප්‍රජාවට ලැබෙන්න ඕනේ වාසිය ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ උපයා ගන්න පුළුවන් මුදල උපයා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි කියන්න ඕනේ. ඒ වගේම මේ වර්තමානයේ මේ ආර්ථික අර්බුදයත් එක්ක ඉඩම් අමාත්‍යාංශය විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තැනක් තියෙනවා. මොකද අපිට මතකයි 2001 2002 වකවානුව තුළ විදේශිකයන්ට මිදරමක් මිලදී ගන්නවා නම් 100%ක බදු මුදලකට යටත්ව ඉඩමේ සින්නක්කර හිමිකම ලබා ගැනීමේ හැකියාව තිබ්බා. මම යෝජනා කරන ආමු වශයෙන් අවුරුදු දෙකකට නැවත අපි ඒක ක්‍රියාත්මක කරමු. සංවේදී නොවන කලාපවල ඒ වගේම ගේටඩ් කමියුනිටීස් වල ඉඩම් ව්‍යාපාරවල මේ සියල්ලගේම 100%ක් විදේශීය මුදලින් ටැක්ස් ගෙවලා මේ රටට ඒ ආදායම ලබාගෙන සංචාර ඒ විදේශ ආයෝජකයන්ට සින්නක්ක ඉඩම ලබා දුන්නත් මම හිතන්නේ ඔවුන්ට තියෙන නෛතික ගැටලුත් විසඳන්න පුළුවන්. මොකද අපි දන්නවා අද ඉඩමක් මිලදී ගන්නකොට එක්ක ලාංකිකයෙකුගේ නමට ගන්නවා, එහෙම නැත්නම් සමාගම කොටස් විදියට ගන්නවා. එහෙමත් නැත්නම් ඔවුන් මේ බදු ගන්න අවුරුදු කීපයකට. හැබැයි ඔවුන්ගේ අවසානයේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා විශේෂයෙන් ඔවුන්ට අධිකරණවල සහාය පතන්න වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් හිතුවොත් මම හිතන්නේ රටට අවශ්‍ය මේ ඩොලර් සංචිත උපයා ගැනීම ප්‍රශ්නය ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ රට සංචාර කර්මාන්තයෙන් සහ ආයෝජන වලින් ගොඩ ගන්න පුළුවන් කෙටි කාලයකින් අවුරුදු 10ක් මේ අර්බුදය ගිනියනවාද, අවුරුද්දකින් දෙකකින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවද කියන එක මම හිතන්නේ හිතන්න සුදුසු අවස්ථාවක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒ වගේම අද වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ගැන සාකච්ඡා කරන හින්දා විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මොකද අපි හැම වෙලේම නිලධාරීන්ට බනිනවා. අපිත් කතා කරනවා කොයි හරි අලියෙක් ගහලා මිනිස්සෙක් මැරුණාම ඒ නිලධාරීන් එතෙන්ට එන්න ගියපුවාම ප්‍රමාද වෙනවා කියලා ඔවුන්ට බනිනවා. ඔවුන්ට මාධ්‍ය මගින් ප්‍රචාර දෙනවා. හැබැයි ඔවුන්ට වනජීවි දෙපාර්තමේන්තුවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන්ට අද අත් වෙලා නිලධාරීන්ට අත් වෙලා තියෙන ඉරණම ගැන කතා කරොත් ඉතාම කනගාටුදායකයි. මේ නිලධාරීන්ට මාසිකව දීමනාග වෙන ඔවුන්ගේ ඉන්ධන සඳහා කලාප කාර්යාලයකට තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රුපියල් 18,000යි. ගන්න පුළුවන් ඩීසල් ලීටර 43යි. දිසා වන කාර්යාලයේ රුපියල් 15,000යි. ඩීසල් ලීටර 36යි ගන්න පුළුවන්. අඩවි වන කාර්යාලයක රුපියල් 3,000යි. ඩීසල් ලීටර 7.2යි. ඒ වගේම නිලධාරීන්ට දීලා තියෙන මෝටර් සයිකල් වලට වන පාලකට තියෙන රුපියල් 800යි. ඒ කියන්නේ ඩීසල් ලීටර 2යි ගන්න පුළුවන් වෙන්නේ. පෙට්‍රල් ලීටර 2යි. අඩවි වන නිලධාරීන් රුපියල් 750යි. ලීටර් 2යි ගන්න පුළුවන්. මේ වගේ විදිහට බැලුවොත් මොවුන්ගෙන් කොහොමද අපි සේවය ලබා ගන්නෙ? අවශ්‍ය මොහොතට අවශ්‍ය තැනට නිලධාරීන් කොහොමද ගෙන්නගන්නේ? මෙන්න මේ වගේන අපි අවධානය යොමු කළ යුතුයි. ගිය අවුරුද්දේ මිලියන 10යි තිබ්බ වැය ශීර්ෂය. හැබැයි මේ අවුරුද්දේ මිලියන 60ක් දක්වා වැඩි කිරීම මම හිතන්නේ අපි රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේක හැබැයි මේක පොත්වල සටහන් නොවි ඒ අදාළ අමාත්‍යාංශ වලට යා යුතුයි. ගියොත් විතරයි නිලධාරීන්ගෙන් මේ අවශ්‍ය සහාය ගන්න පුළුවන්. මොකද සංචාර කර්මාන්තයට මේ වන සංරක්ෂක දෙපාර්තමේන්තුව ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුව කියන දෙකම ඉතා මනා දායකත්වයක් දෙනවා. ඒ දායකත්වය තුළ රටට විශාල මුදලක් අය කර ගැනීම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ විශේෂයෙන් මම යෝජනාවක් විදිහට කරනවා මේ අමාත්‍යාංශ දෙකක් විදිහට අපි හැම වෙලේම ජනමාධ්‍ය අමාත්‍යාංශය බැලුවොත් ඒක තුළ කාර්යාල රැසක් තියෙනවා. අධ්‍යක්ෂකවරු රැසක් ඉන්නවා, අධ්‍යක්ෂ මණ්ඩල රැසක් ඉන්නවා. ඒ හා සමානව මේ ගොඩක් ආයතන ඒකාබද්ධ කරලා මේ ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවේ අපිට රට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තියෙන හින්දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෙකම ඒකාබද්ධ කරලා මම හිතන්නේ ඉහළ නිලධාරීන් අකමැති වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ මේක ඒකාබද්ධ කරලා ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඒ වගේම අපි දන්නවා මේ සංචාරක කලාප සම්බන්ධයෙන් අලුත් අවධානයක් යොමු වෙලා තියෙන අවස්ථාවක මා විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හේවහැට ආසනයේ දෙල්තොට කලාපය සංචාරක කලාපයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කරනවා. ඇත්තටම අපි හැමදාම සම්ප්‍රදායික ඓතිහාසික සිද්ධස්ථාන වන්දනා කරන සංචාරක කර්මාන්තයෙන් බැහැරව ගිහිල්ලා ත්‍රාසජනක ක්‍රීඩා ඒ වගේම ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඒ වගේම රැතුමයක් කිව්වා වගේ රාත්‍රී ආර්ථිකය ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක වෙනකොට වැදගත් ස්ථානයක් විදිහට දෙල්තොට කලාපය හඳුන්වන්න පුළුවන්. නුවර ඉඳලා පැයක කාලයක් තුල නුවර එළියට සමාන දේශගුණික තත්ත්වයක් තියෙන මේ ප්‍රදේශයට ගියොත් මම හිතන්නේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමට හොඳම අවස්ථාවක් තියෙනවා. දැන්ටමත් පුද්ගලික අංශයේ ත්‍රාසජනක සංචාරක කර්මාන්තය සහ ක්‍රීඩා සංචාරක කර්මාන්තය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරලා තියෙන දිස්ත්‍රික්කයක්. ඒ හින්දා මම විශේෂයෙන් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලා හිටනවා මේ ස්ථාන නියාමනය කරන්න, හඳුනා ගන්න, නියාමනය කරලා නිසියාකාර සංචාරක වර්ධනයක් සඳහා ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. එවැගේම අපි දන්නවා වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය විශේෂයෙන් පහුගිය 2021 වසරේ වැලි කළුගල් වගේ වනජ ද්‍රව්‍ය සඳහා රටේ ගත්ත ඒ ගාස්තුව 150ක අවප්‍රමාණය කරලා තිනවා. ඒ 100 අවප්‍රමාණය කිරීමත් එක්ක රටේ ජනතාවට ලැබිච්ච ලාභයක් නැහැ. හැබැයි රටේ ආණ්ඩුවට ලැබිය යුතු ආදායම අඩු වෙලා තිබෙනවා. ඒ වගේම මේ කතාවල විශේෂයෙන් කියවුණා වගේ අර නෛතික ක්‍රමයට පිටින් ඒ අවසරපත් ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය තුළ යම් යම් අකටයුතුකම් වෙන බව අපි කවුරුත් දන්නවා. ඒ හින්දා මම හිතන්නේ රජයට ලබාගත හැකි දේවල් ඒ අවප්‍රමාණය කිරීම නවත්තලා අවස් අවනම වශයෙන් 2019
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
පත් කරනවා නම් මම හිතන්නේ ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම වනජීවි වන සංරක්ෂක දෙපාර්තමේන්තුව කැබිලිත්ත වනවගා කිරීම සඳහා මුදල් වෙන් කරා. විශාල මුදලක් වෙන් කළා. ඒ කටයුත්ත කරගෙන යනකොට දැන් රජයේ ලොකු අපේ දේශපාලඥයෝ සමාජලයට ගිහිල්ලා කියනවා ජනතාවට මේක ඔවුන්ගේ වගා කටයුතු සඳහා යොදා ගන්න කියලා. මම හිතන්නේ මේ පරස්පර විරෝධී කටයුතු තුළ අර විශාල මුදලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැය කරපු එක ආපහු නැති වෙන්න තියෙන ලොකු තර්ජනයක් මේ අවස්ථාවේ තියෙන හින්දා ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා අවධාරණය කරනවා. මම හිතන්නේ මේ ආර්ථික අර්බුදය කියන්නේ ලොකු ප්‍රශ්නයක් වුණාට ඒක හරියට අවබෝධ කරගත්තොත් රටකට ගොඩ එන්න තියෙන හොඳම අවස්ථාව. මේ ගොඩ එන්න තියෙන හොඳම අවස්ථාව අපි හරි විදිහට පාවිච්චි කරනවද නැද්ද කියන එක තමයි දැන් අපි ඉස්සරහට තියෙන ටෙස්ට් එක පරීක්ෂණය. එහෙනම් මම හිතන්නේ මම අර මුලින් කිව්වා වගේම මේ ආර්ථික අර්බුදය තුළ අපි අපේ පාසල් දරුවන්ගේ සිට මේ රාජ්‍ය පරිපාලනය දක්වා සියලු දෙනා වෙනස්ව හිතන්නට වෙනවා. ඒ වෙනස්ව හිතීමත් එක්ක රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කාලේ අවසන් බව කියන්න ඔබතුමිය සූදානම් වෙන හින්දා ලබා දුන් කාලයට ස්තුතිවන්ත වෙමින් නවතිනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක් කාලයක් තියෙනවා.
මුලස්සන අරුඩ කරුමන්තුමේනි, අද දවසේ සාකච්ඡාවට ගන්නේ ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක්. පැත්තකින් පරිසර අමාත්‍යංශය, ඊට සමගාමී යන වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යංශය සහ ඉඩම් හා සංචාරක අමාත්‍යංශය. මේ අමාත්‍යංශය භාරව ඉන්න ගරු ඇමතුමාලා 3 දෙනා ඉතාම දක්ෂ, වැඩ කරන්න පුළුවන්, වැඩ කරන්න කැපවීමක් තියෙන ඇමතුමාලා 3 දෙනෙක් කියලා මම මතක් කරන්න. ඒ වගේම සමහර අමාත්‍යංශවල ඒකම්බරු ඉන්නවා, තමන්ගේ විෂය දන්නේ නැහැ, කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ, ප්‍රතිපත්තියක් නැහැ. මම විශේෂ සුභපතනවා ඉඩම් හා සංචාරක අමාත්‍යංශ ලේකම්තුමත්, වනජීවි වන සංරක්ෂණ ගරු අමාත්‍ය ලේකම්තුමියත්, ඒ වගේම පරිසර අමාත්‍යංශ ලේකම්තුමත් ඉතාම දක්ෂ, ජනතාවට හිතවාදී, ඒ වගේම වැඩක් කරන්න කැපවීමක් තියෙන ලේකම් පරික්ෂා ලේකම්වරු 3 දෙනෙක් ඒක මනාව ඒ අමාත්‍යංශය හරියට පාලනය කරමින් මේ විෂයන් කෙරෙහි ඒ විෂයට අනුබද්ධ ආයතන ගැන විශේෂ උනන්දුවකින් සංවර්ධන කටයුතු සඳහා කටයුතු කරන 3 දෙනෙක් කියන එක මම මතක් කරන්න කැමතියි. අපි මේ මතක් කරන ගමන්ම මට පෙර කතා කරපු කරු මන්ත්‍රීතුමා කැබිනට් රක්ෂිතය ගැන කතා කරලා දේශපාලඥයෝ ගැන කතා කරා. ඒ මන්තුමා දන්නේ ඒ කැබිනට් රක්ෂිතය කියලා නම් කරනකොට ඒ ප්‍රදේශයේ ගොවි මහත්වරු කී දෙනෙක් වගා කරලා තිබුණාද? අක්කර කොච්චර වගා කරලා තිබුණාද කියන එක දන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමියනි, ඒ ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් හැටියට, ඒ ප්‍රදේශයේ අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට, ඒ වගේම හිටපු අපේ අදානායකතුමා, හිටපු වාරි මාර්ග ඇමතුමා, මෙතන ඉන්න අපේ චමල් රාජපක්ෂ ඇමතුමා දන්න විශාල සංවර්ධනයක්. එක වරක සියඹලාණ්ඩුව තමයි දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටා ශ්‍රී ලංකාවේ. අද සියඹලාණ්ඩුව නගරයට ගියාම මොනරාගල නගරේ ප්‍රධාන නගරෙත් නැති බැංකු සාකා ටික තියන්නේ අද සියඹලාණ්ඩුවේ. ඒකට හේතුව විශාල වශයෙන් බඩිරුංගු වගා කරව ප්‍රදේශයේ බඩිරුංගු ප්‍රොසෙස් කරන ඒ කර්මාන්ත 3ක් ඒ ස්ථානයේ තියෙනවා. දැන් ඔක්කොම වැහිලා ගිහිල්ලා. මොකද හේතුව වගා කරන්න ඒ මෙතෙක් වගා කරපු ඉඩම් ප්‍රමාණය තියෙනවා. මම අපේ ලේකම්තුමන්ලටත් ගරු ඇමතිතුමන්ලටත් අවධානය යොමු කරනවා රක්ෂිත ආරක්ෂා කරන්න ඕන. ඒක කිසිම සැකයක් නැහැ. නමුත් මේ සම්බන්ධව හරි විශ්ලේෂණයක් කරලා කී දෙනෙක් වගා කරනවද? මෙතන පදිංචිය කී දෙනෙක් ඉන්නවද? මේව සම්බන්ධව අඩුගානේ ප්‍රාදේශීය ලේකම්වරයෙක්ගෙන් වාර්තාවක් අරගෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යොමු කරලා ඒවා කරා නම් හොඳයි. මේ කිසි කෙනෙක් හොයන්න බලන්නේ නැතුව කවුරු හරි මායින් කරගෙන යනවා, ඒක ආරක්ෂිත කරනවා. මම දැන් කතා කරනවා දහයියගල අබේ භූමිය සම්බන්ධ. ඒ අබේ භූමිය එන කතා කරනකොට දැනටමත් ඉන්නවා ගරු මූලාසන රෝඩ මන්ත්‍රීතුමනි බලපත්‍ර සහ ජය භූමිය ඔප්පු තියෙන 360 ගාණක්. දැන් මේ ඇතුළේ විදුලි වැට ගහලා දෙපැත්තෙන් අලි ගමන් කරන මාර්ගය පුංචි දරුව පාසල් යනවා, අලිය ඉස්සරහට එනවා. කිසිම මේ ගැන අවබෝධයක් නැතුව, කිසිම කටයුත්තක් නැතුව කොළඹින් මාක් කරලා කොළඹින් ගසෙට් කරනවා. උසාවියට දැන් මම අපේ භූමියක්. මම දැන් ඔබතුමිය නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කෙත් මේ වගේම ප්‍රශ්න ඇතයි කියලා මම විශ්වාස කරනවා. මෙතෙන්දී කතා කරන්නේ මේක ඇත්ත යථාර්ථය. මේක සත්‍ය ලෙස අපි දකින්න ඕන. ඉඩම් බලපත්‍ර සහ ඔප්පු 360 ගණනක් තියදී ප්‍රාදේශීය ලේකම්තුමා වාර්තා කරනකොට මේ ඉඩම් ගැසට් කරන්න ඉස්සෙල්ලා එපා කියන එක, ගැසට් කරන්න ඉස්සෙල්ලා මේක ගැන අවධානයක් යොමු කරන්න කියලා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය තියෙනවා. මේ නිර්දේශ ඔක්කොම තියදී ඒවා නොසලකා ගැසට් කරලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාව. මේ කොමිෂන් සභාවේ ගරු හරි නමාත්තුමාගේ ප්‍රධානත්වයෙන් විශාල විප්ලවයක් කරන්න කටයුතු කරගෙන යනවා පේනවා. මේ යම් කාලවල මම පොල් සංවර්ධන ඇමතිවරයා හැටියට කටයුතු කරන කාලේ මාරවිල තියෙන පුත්තලම පොල් වගා කිරීම මණ්ඩලයේ කාර්යාලයේ භූමිය මේ සියල්ලම තියෙද්දි ගරු මන්ත්‍රීතුමියනි අන්න පිටිපස්සේ කොටස LRC කට්ටිය බෙදාගෙන වෛද්‍ය ශිෂ්‍ය ගන්න. මේව කරන්න නෙමෙයි තියෙන්නේ රජයේ පොදු කටයුතු තියෙන සංවේ කටයුතු කරන දික මෙයා බෙදාගෙන. ඉතින් මෙහෙම කරාම කොහොමද කරන්නේ? මේ සම්බන්ධව මම පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවත් කරන ඒවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කරුණු ඉදිරිපත් කරා. මේ ගැන හොයන්න කිව්වා. එදා ජනාධිපතිතුමා නියෝගය ඒව අවලංගම් කරලා කටයුතු කරන්න කියලා. මේ දක්වා එක වෙලා නැහැ. ඉතින් මේ මෙන්න මේ වගේ දූෂණ කටයුතු කරන්න මේ ආයතනය රීස්ට්‍රක්චර් කිරීමේ වැඩසටහනක් කරන්න කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ වගේම ඉතිරි ඉඩම් හඳුනා ගැනීම නීතිමය හිමිකම මාස කිහිපයක් තුළ අවසන් කරලා කටයුතු කරන්න ඒ වගේ යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කොමිෂන්ේ සභාව මේක එදා හෙක්ටකොබ්බා කඩුව මැත්තම එදා මේ පදන් ගත්තේ පවරගත් ඉඩම් ටික සංවර්ධන කටයුතු විධිමත් කටයුතු කරන්න. ඒ සීමිත කාල සීමාවකටයි මේ LRC ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. මේක නිමාවක් නෑ කරුණ. මේ ඉවර වෙන්න ඕන. මේ හැමදාම මේ නෙමෙයි. එහෙම නැත්නම් මේක එක්තරා තැනක නවත්තලා මේ කොන්සන්ස් සභාවේ අවසානය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අපිට දෙන්න ඕන. මේ කටයුතු කොහොමද ඉවර කරන්නේ? පොදු සමාගම් වලට ආයතන සමග ඇතුළේ ගැටළු ප්‍රායෝගික හඳුනාගෙන මේ අවසන් කරලා එක්කෝ ඉදම් කොම්සාරි ජෙනරාල්තුමාගේ යටදී හැරි මේ ඉදිරි කටයුතු කරන්න ඕන. මේ ආයතන නඩත්තු කිරීමේ මීට වඩා දූෂණ මේ ආයතන වෙලා තියෙනවා. වර්තමාන සභාපතිතුමා මේ සම්බන්ධව කටයුතු කරන උත්සාහ කරන දියුණු කරන්න. හැබැයි මේක එතුමා ගැන නෙමෙයි දීර්ඝ කාලයක් හිටපු අය ගැන. අපේ හිටපු ඉඩම් ඇමතිතුමා දන්නව, දාන්ත කරුණාතුලගේ මැතිතුමා. මේව ගැන මම විශේෂ අවධානයක් යොමු කරන්න. ඔව් ඒක තමයි. ඉතින් ඔබතුමාට පාලනය කරගන්න බැරුව දැන් කොහොමද කරන්නේ? ඔබතුමාත් දන්නව මේ ගැන හොඳටම. ඊළඟට මම විශේෂයෙන් මතක් කරන වර්තමාන ඉඩම් කොමසාරි ජෙනරාල්තුමා බන්දුල ජයසිංහ මැතිතුමා යම් කාරණාවක් ඉදිරිපත් කරාම එතුමා හොඳ අවබෝධයකින් තේරුම් ගන්න ශක්තියක් ඉන්න ඉඩම් කොමසාරි ජෙනරාල්වරේ. මම ගැටළු
ඔබතුමාට මිනිත්තු දෙකක්
තියෙනවා. මම ගැටළු කීපයක් ගැන අවධානය යොමු කරා. අවුරුදු ගණනාවක් තිස්සේ ඒවා ගැන විසඳුම් ලැබුණේ මම හරි ප්‍රනාන්දු මැතිතුමාට ඒ කරුණ ඉදිරිපත් කරාම එතුමා ඒක කොහොම සැලකිල්ලෙන් අවධානය කරලා අපේ ඉඩම් කොමසාරි ජෙනරාල්තුමාට අවධානය යොමු කරා. එතුමා බොහොම කඩිනමින් තරුණ නිලධාරියෙක් හැටියට හොඳට ඉක්මනින් කඩිනම තීරණ කටයුතු කරන්න මේ එකම තැන පල්වෙවි ඉන්නේ නැතුව ඒ නිලධාරින්ට හොඳ අනාගතයක් තියෙන නිලධාරින් හැට වැඩ කරනවා කියන එක මම මතක් කරන්න ඕන. සංචාරක ව්‍යාපාරය මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමනි කීප දෙනෙක් අත දැන් තියෙන. මේ අයට ඕනතන් පෙන්වන්න. මේ විවිධ තැන් තියෙනවා. මේ අපි දන්නව වෙනත් රටවලට ගියාම අපිට හිතන්න බෑ ඊට වඩා සම්පත් තියෙනවා. ඊට වඩා දේවල් පෙන්වන්න තියෙන මේ රටේ. හැබැයි මේ එකම ස්ථාන කීපයකට වඩා අපි ලේකම්තුමාගේ තැමතුමාගේ අවධානය යොමු කරනවා මේ ස්වභාවික ස්වභාව ධර්මයේ නිර්මාණ පුරා විද්‍යාව සංස්කෘතික වැනි
වෙනම වැඩසටහනක් වෙනම සංකල්පයක් ඇටදී මේ ගැන අවධානය යොමු කරලා කටයුතු කරන්න කියන එක මම මතක් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට එන සංචාරක වියදම් කරන ප්‍රමාණය හරියට දන්නේ නැහැ. අපි කියනවා අච්චර ආව මෙච්චර ආව මේ ආදායම කියන එක. ඒ නිසා මේ සඳහා payment app එකක් වැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියන එක ගරු ඇමතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමතියි. ඒ වගේම දිවයිනේ ප්‍රදේශ කීපයක් තෝරාගෙන විශේෂයෙන්ම නිවැරදි සංස්කෘතික සංදර්ශන කොළඹ නුවර ගාල්ල වගේ ප්‍රදේශවල මම එක් සැරයක් මීට අවුරුදු 20කට විතර කලින් මගේ මිත්‍රෙක් හිටියා. ඒතර මම දේශපාලනය කරේ නැහැ. ඒ මහාචාර්යවරයෙක් ආවා ලංකාවට. මම නුවර එතුමත් එක්ක ගියා. ගියාට පස්සේ නුවර කල්චර් ක්ලබ් එකේ දේශීය සංස්කෘතික අංග තිබුණා. ඒ වගේ ලංකා පුරාම මම අපේ සංචාරක අමාත්‍යාංශ ලේකම් ලංකා පුරාම ඒකට සමගාමී ඉවෙන්ට්ස් හදන්න ඕනේ. මම පොල් සංවර්ධන අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලේ අපිට විනාඩි අවසන් කරනවා. පාසු කුඩා එනාන අය මුහුදේ නානවා හෝටලෙට එනවා. කිසිම දෙයක් නැහැ, ඉවෙන්ට් එකක් නැහැ කරන්න. මම උත්සාහ කරා වෙනමම පාක්කයක් හදන්න. එහෙනම් පාක්කයක් හැදුවා අපි. ඊළඟට අපි කොහේ එළිමහන් නැටුම් සම්දර්ශන පවත්වන්න කියන්නේ. රැ වෙනකොට වැඩ කරන්න බැරිද? එහෙම දෙයක් කරා. හැබැයි දැන් ඒවා සම්පූර්ණ එතනින් 2015න් පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒ නිසා මේ වගේ වැඩසටහනට අවධානය යොමු කරන්න කියලා කතා කරමින් මේ විෂයන් තුන සම්බන්ධව කතා කරන්න පැය ගාණක් කතා කරන කරුණු තිබුණත් ඔබතුමිය මට දෙනවා සඥාවක් දැන් කතාව නතර කරන්න කියලා. ඔබතුමියට අවනත වෙමින් මේ අමාත්‍යංශ තුනේම නිලධාරී මහත්වරුන්ටත් අමතුමාලටත් සුබ පතමි. මම නියමිතව බොහොම ස්තුතියි.
ස්තුතියි.